අවකාශයේ පාසල
මින් අපි ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර අයුම්පුවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි ආවා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ දත්ත සමුදාය පද්ධති පාඩම අරගෙන 10 වසරේ 9 වෙනි පාඩම. මම පනංගල මහාබෝධි මහාවිද්‍යාලයේ නිමාෂා ටීචර්.
මම ගානාගොඩ රාජකීය දාසික පාසලේ විබෝධා හංසනී ටීචර්.
හොඳයි පුතේ, අපි කලින් දවසේ කතා කරා අත්‍යුරු දත්ත සමුදාය පද්ධති ගැන. ඒ වගේම දත්ත සමුදාය පද්ධති සංකල්පය ගැනත් අපි එදා කතා කළා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති ගැන. කලින් දවසේ අපි ඇහුම්කන් දුන්නු නියෝජ්‍ය විදුහල්පතිතුමිය හා කළමනාකාර සහකාරතුමිය අතර ඇති වූ සංවාදයේ ඉතුරු කොටසට අපි දැන් ඇහුම්කන් දෙමු.
මැඩම්, තාක්ෂණය දියුණු වෙලා තියෙන මේ වගේ කාලෙක ඇයි මේ තරම් ගැටලු තියෙන අත්‍යුරු දත්ත සමුදාය පද්ධතියක් අපේ ඉස්කෝලේ පවත්වගෙන යන්නේ?
මේ ගැටලුවලට විසඳුමක් විදියට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතිය අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම මිස්ට කිව්වා නේද, දත්ත සමුදාය පද්ධති වර්ග දෙකක් තියෙනවා කියලා. මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතිය කියන්නේ අනිත් එක.
මොකක්ද මැඩම් මේ දෙක අතර තියෙන වෙනස?
දත්ත ලිඛිතව සටහන් කර තබා ගැනීම තමයි අත්‍යුරු දත්ත සමුදාය පද්ධතියක් කියලා කියන්නේ. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක් කියන්නේ ඉලෙක්ට්‍රොනික ආචයන මාධ්‍යයක් තුළ දත්ත තැන්පත් කර තිබීම.
ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක් පාවිච්චි කරලා කොහොමද අපි අත්‍යුරු දත්ත සමුදාය පද්ධතියක තියෙන ගැටලු මඟ හරවගන්නේ?
ළමුන් විශාල ප්‍රමාණයක් ඉන්න පාසලක සිසුන්ගේ අස්වීම් සහතික නිකුත් කරද්දි විස්තර ලේඛනයක එකින් එකට බල බලා සොයනවාට වඩා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියකින් සෙවීම පහසුයි. මිස් නිතර දැකලා ඇතිනේ සුපිරි වෙළඳ සැල්වල කැෂියර් එකේදී භාණ්ඩවල මිල ගණන් එකින් එකට ඇතුළත් කරන්නේ නැහැ. භාණ්ඩ ලිස්ට් එකකින් තෝරා ගන්නවා විතරයි. එතකොට ඒ භාණ්ඩයේ මිල තව කොපමණ ප්‍රමාණයක් ගබඩාවේ තියෙනවද වගේ තවත් විස්තර දැනගන්න පුළුවන්. මේක එදිනෙදා අපිට මුණගැහෙන ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියකට උදාහරණයක්.
ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක දත්ත විනාශ වෙනවට පිළියමක් තියෙනවද මැඩම්?
ඔව්, ඒ නිසා තමයි උපස්ත පිටපත් භාවිතා වෙන්නේ. උපස්ත පිටපත් කියන්නේ දත්ත සමුදාය පද්ධතියේ තවත් පිටපතක්. මේකේ විශේෂත්වය තමයි මේ පිටපත් මුල් පිටපතේ සිදුවෙන වෙනස්කම් වලට අනුව යාවත්කාලීන වීම. ඒ කියන්නේ අප්ඩේට් වීම. ඒ නිසා මුල් දත්ත සමුදාය පද්ධතියේ පිටපත විනාශ වුණත් උපස්ත පිටපත තියෙන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ.
ඇත්තටම මේ කොච්චර ලේසියිද? එතකොට මැඩම් දත්ත ගොඩ ගහගෙන ඉන්න ඕන නැහැ නේද?
ඔව්. දත්ත තැන්පත් කරන්න ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතිවලදී අපි භාවිතා කරන්නේ ක්ලවුඩ්. සිංහලෙන් කියනවා වලාකුළු, නැත්නම් සේවාදායක පරිගණක. එතකොට අපිට ලොකු ඉඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම එක ළමයෙකුගේ ඇතුළත් වීමේ අංකය, එහෙම නැත්නම් නම ඇතුළත් කරලා ඒ ළමයාගේ සම්පූර්ණ විස්තර තප්පර ගණනක් තුල ලබා ගැනීමේ හැකියාවක් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතිවල තියෙනවා. ඇතුළත් වීමේ අංක පිළිවෙලට දත්ත අනුපිළිවෙලින් සකස් කරන්නත් මේකෙදි පුළුවන් වෙනවා.
මට ඇහුණා මැඩම්, IT මිස් කියනවා එකම දත්තය එකම වෙලාවේ වුණත් කිහිප දෙනෙකුට විවිධ යෙදුම් මුදුකාංග අතරේ හවුලි පාවිච්චි කරන්න පුළුවන් කියලා.
ඔව් මිස්, ඒ වගේම දත්ත සමුදාය යෙදුම් මුදුකාංග මත දත්ත රඳා පවතින්නේ නැහැ. යෙදුම් මුදුකාංග කිසිම වෙනසක් නොකර දත්ත සමුදාය වගුවල වෙනස්කම් කිරීමේ හැකියාව තියෙනවා. ඒකට තමයි අපි දත්ත ස්වායත්තතාවය කියලා කියන්නේ. ඒ වගේම තමයි අවසර නොමැතිව දත්ත පරිහරණය කිරීමට ඉඩකඩ ලැබෙන්නේ නැහැ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතිවලදී.
හොඳයි දුවේ පුතේ. දැන් ඔයාලා දන්නවා දත්ත සමුදාය පද්ධති වර්ග දෙකක් තියෙනවා කියලා. ඒව තමයි අත්‍යුරු සහ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති කියන්නේ. දුවේ පුතේ, අත්‍යුරු දත්ත සමුදාය පද්ධතියක් කියන්නේ දත්ත ලිඛිතව සටහන් කර තබා ගැනීමට. ඒ වගේම ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක් කියන්නේ ඉලෙක්ට්‍රොනික ආචයන මාධ්‍යයක් තුළ දත්ත තැන්පත් කර තබා ගැනීමට. දුරකථන අංක ලියා තිබෙන පොත, පාසලේ සිසුන් ඇතුළත් කර ගැනීමේ ලේඛනය, හෝටලයක අමුත්තන්ගේ විස්තර ඇතුළත් පොත අත්‍යුරු දත්ත සමුදාය පද්ධතිවලට උදාහරණ ලෙස අපිට ගන්න පුළුවන්. දුරකථනයේ දුරකථන අංක නාමාවලිය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කරගෙන යන ශිෂ්‍ය තොරතුරු පද්ධතිය, හෝටලයේ පරිගණකයේ තිබෙන තොරතුරු කළමනාකරණ පද්ධතිය අපිට ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති විදියට හඳුනගන්න පුළුවන්. හොඳයි, එහෙනම් මීළඟට අපි යොමු වෙන්නේ රුහුණු ගුරු ගෙදර ක්‍රියාකාරකම් අත්පොතේ ක්‍රියාකාරකම් අංක 3ට. දූල පුතාලා අංක ක්‍රියාකාරකම් අත්පොත නැත්නම් අපි මේ ටික සටහන් කරගනිමු. අපි පහත කරුණු එකින් එක ලියාගෙන ඒ අතරින් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක තිබෙන වාසි තෝරමු. හොඳයි, එහෙනම් අපි දැන් කරුණු ටික පිළිවෙලට ලියාගමු. පළවෙනි කරුණ තොරතුරු සෙවීම. තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. දෙවැනි කරුණ උපස්ත පිටපත්. උපස්ත පිටපත් ලබා ගැනීමේ අපහසුව. දෙවැනි කරුණ තමයි උපස්ත පිටපත් ලබා ගැනීමේ අපහසුව. මීළඟට තුන්වැනි කරුණ දත්ත තැන්පත් කිරීමට. දත්ත තැන්පත් කිරීමට ඉතා වැඩි ආචයන ධාරිතාවක් වැයවීම. දත්ත තැන්පත් කිරීමට ඉතා වැඩි ආචයන ධාරිතාවයක් වැයවීම. හතරවෙනි කරුණ දත්ත විශ්ලේෂණය. දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගවත්ව සිදු කිරීමේ හැකියාව. හතරවෙනි කරුණ දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගවත්ව සිදු කිරීමේ හැකියාව. හතරවෙනි කරුණ මම ආයේ කියන්නම්. දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගවත්ව සිදු කිරීමේ හැකියාව. මීළඟට පස්වෙනි කරුණ දත්ත හවුලේ භාවිතය. පස්වෙනි කරුණ දත්ත හවුලේ භාවිතය. හොඳයි, එහෙනම් අපි ඊළඟ කරුණට යමු. හයවෙනි කරුණ අවසර නොලත් පුද්ගලයින් අනවසරයෙන් පරිහරණය කළ හැකිවීම. හයවෙනි කරුණ අවසර නොලත් පුද්ගලයින් අනවසරයෙන් පරිහරණය කළ හැකිවීම. හොඳයි, අවසන් විදියට මම දෙන්නම් හත්වෙනි කරුණ. හත්වෙනි කරුණ තමයි දත්තවල ස්වයත්තතාව. හත්වෙනි කරුණ තමයි දත්තවල ස්වායත්තතාව. ඔයාලා මේ ක්‍රියාකාරකම් අංක තුනට පිළිතුරු ලියන අතරේ මම අනිත් දූල පුතාලට ආයේ මතක් කරන්න අපේ කරුණු ටික. පළවෙනි කරුණ, තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. දෙවැනි කරුණ, උපස්ත පිටපත් ලබා ගැනීමේ අපහසුව. තුන්වෙනි කරුණ, දත්ත තැන්පත් කිරීමට ඉතා වැඩි ආචයන ධාරිතාවක් වැයවීම. හතරවෙනි කරුණ, දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගවත්ව සිදුකිරීමේ හැකියාව. පස්වෙනි කරුණ, දත්ත හවුලේ භාවිතය. හයවෙනි කරුණ, අවසර නොලත් පුද්ගලයින් අනවසරයෙන් පරිහරණය කළ හැකිවීම. අවසාන කරුණ, දත්තවල ස්වායත්තතාව.
හොඳයි පුතේ, පිළිතුරු ලියලා ඇති කියලා හිතනවා, අපි සාකච්ඡා කරමු. තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම කියන්නේ වාසියක්, එහෙම නේද? උපස්ත පිටපත් ඒ කියන්නේ බෑකප්ස් ලබා ගැනීම අපහසු වෙන්නේ අත්‍යුරු පද්ධති වලදී. මොකද අපිට අතින්ම ලියන්න වෙනවනේ. ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධති වලදී උපස්ත පිටපත පද්ධතිය විසින්ම නිර්මාණය කරලා යාවත් කාලීන කරනවා. ඒ නිසා උපස්ත පිටපත් කියන්නේ අපිට වාසියක්. මීළඟට දත්ත තැන්පත් කිරීමේදී ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති වල ඉතා අඩු ආචයන ධාරිතාවයක් තමයි වැය වෙන්නේ. අපි ඒ ගැන කලින් කතා කරා, පුතාලට මතක ඇති. හතරවෙනි කරුණ දත්ත විශාල ප්‍රමාණයක් තිබෙන විටත් විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගවත්ව සිදු කිරීමේ හැකියාව ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධති වලට තියෙනවා. ඒක වාසියක්. ඒ වගේම දත්ත හවුලේ භාවිත කරන්න පුළුවන් වීමත් වාසියක්. ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධති වල අවසර නොලත් පුද්ගලයින්ට අනවසරයෙන් දත්ත පරිහරණය කරන්න හැකියාවක් නැහැ. අවසාන කරුණ තමයි, ඔයාලට මතක ඇති සංවාදයේදී අවසානයේටම කතා කළා, දත්තවල ස්වායත්තතාවය කියලා කියන්නේ වාසියක් කියලා. පුතේ, අපි දැන් මේ වෙද්දි කතා කරලා තියෙනවා දත්ත සමුදාය පද්ධති සංකල්පය ගැන, අත්තිරු දත්ත සමුදාය පද්ධති ගැන, ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධති ගැන. දැන් අපි සූදානම් වෙන්නේ දත්ත සමුදායක් නිර්මාණය කරන්න. මේ වෙද්දි ඔයා දන්නවා දත්ත සමුදායක් කියන්නේ සංවිධානය වූ දත්තවල එකතුවක් කියලා. ඔයා දන්නවද පාසලේ පුස්තකාලය තුලත් දත්ත සමුදායක් තියෙනවා. පාසලේ ළමුන්ගේ විස්තර, පොත්වල විස්තර වගේම සිසුන් ලබාගත් පොත් ගැනත් පුස්තකාලේ සටහන් තියාගන්නවා. දැන් ඔයාට මතක් කරගන්න පුළුවන් ඔයාගේ පාසලේ තියෙන්නේ අත්‍යුරු දත්ත සමුදාය පද්ධතියක්ද ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක්ද කියලා. හොඳයි පුතේ, දැන් ඔයා හිතන්න ඔයාගේ පාසලේ සිසුන් මොනතරම් ප්‍රමාණයක් ඉන්නවද කියලා. ඉතින් මේ හැම සිසුවෙක්ගේම විස්තර පහසුවෙන් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ, නේද? විස්තර සටහන් කරගන්න හොඳම විදිය මොකක් කියලාද පුතාලා හිතන්නේ? ඔව්, වගුවක් නේද? වගුවක් ආකාරයට ලිව්වාම තමයි අපිට පහසුවෙන් විස්තර වෙන් කරගන්න පුළුවන් වෙන්නේ.
අපි දැන් ඔයාලගේ පාසලේ පුස්තකාලයේ දත්ත සමුදාය පද්ධතිය නිර්මාණය කරමු. අපි අද වගු තුනක් අඳිනවා. එහෙනම් අපි කොලයක්, පෑනක්, අඩිරෝලක් ළඟට අරගෙන අපේ වගු තුන නිර්මාණය කරමු. එකම පිටුවක ඉඩ පිරිමහ ගනිමින් මේ වගු තුනම අපි පැහැදිලිව ඇඳගමු. එහෙනම් කොලයක්, පෑනක් අරගෙන අපි වගු තුන අඳින්න සූදානම් වෙමු. ඔයාල ළඟ තියෙන කොළයක් සිරස් අතට තීරු හතරක වගුවක් අඳින්න. ඔයාල ළඟ තියෙන කොළය සිරස් අතට, ඒ කියන්නේ කෙලින් අතට අරගෙන තීරු හතරක වගුවක් අඳින්න. අපි දැන් මෙම තීරු හතර නම් කරගනිමු. පළමු තීරුව ශිෂ්‍ය අංකය. පළමු තීරුව ශිෂ්‍ය අංකය. දෙවන තීරුවේ නම. දෙවන තීරුවේ නම. තුන්වන තීරුව ශ්‍රේණිය. තුන්වන තීරුව ශ්‍රේණිය. හතරවන තීරුව නම් කරගන්න පුස්තකාල සමාජිකත්වය කියලා. හතරවන තීරුව නම් කරගන්න පුස්තකාල සමාජිකත්වය කියලා. මං ඒ තීරු හතර ආයි නම් කරන්නම්. පළවෙනි එක ශිෂ්‍යාංකය, දෙවැනි එක නම, තුන්වෙනි එක ශ්‍රේණිය, හතරවෙනි එක පුස්තකාල සමාජිකත්වය. හතරවෙනි එක පුස්තකාල සමාජිකත්වය. දැන් ශිෂ්‍යයින්ගේ තොරතුරු ඇතුළත් කිරීමට පේලි හතරක් අඳින්න. ශිෂ්‍යයින්ගේ තොරතුරු ඇතුළත් කරන්න. ඒ කියන්නේ අපි හතර දෙනෙක්ගේ තොරතුරු තමයි ඇතුළත් කරන්න යන්නේ. ඒ හින්දා වගුවේ ශිෂ්‍යයින්ගේ තොරතුරු ඇතුළත් කිරීමට පේලි හතරක් අඳින්න. හොඳයි, අපි එහෙනම් දැන් මේ වගුවට එකින් එක දත්ත ඇතුළත් කරගනිමු. හොඳින් සවන් දීලා තීරුවට ගැළපෙන විදියට මම මේ කියන දත්ත ඇතුළත් කරන්න. පළවෙනියෙන්ම ශිෂ්‍ය අංකය කියන තීරුව යටතේ පළවෙනි පේලියේ පළවෙනි කොටුවේ 1.01 ආයි කියන්නම්, 1.01 ලෙසත් ඊළඟට පිළිවෙලින් පහළට, ඒ කියන්නේ 1.01 කියලා ලියපු කොටුවට පහළ තියෙන කොටුවේ 1.02, ඊට පහළින් තියෙන කොටුවේ ආයෙමත් 1.03, ඊළඟට තියෙන කොටුවේ ආයෙමත් 1.04 කියලා ලියාගන්න. දැන් අපි ශිෂ්‍ය අංකය කියන තීරුව සම්පූර්ණ කරලා ඉවරයි. ඊළඟට අපි යමු නම කියලා සඳහන් කරලා තියෙන තීරුවට. මම මේ කියන නම් එකින් එක පහළට ලියාගෙන යන්න. පළවෙනි නම පියල්. දෙවැනි නම කුමාර්. තුන්වැනි නම නිමල්. හතරවැනි නම කසුන්. හොඳයි, දැන් අපි නම කියන තීරුවත් සම්පූර්ණ කරලා ඉවරයි. ඊළඟට අපි දත්ත ඇතුළත් කරමු ශ්‍රේණිය කියලා නම් කරපු තීරුවේ පහළට. පළවෙනියෙන්ම 7, ඊළඟට 9, ඊළඟට 10, ආයෙමත් 10. දැන් අපි ශිෂ්‍යාංකය, නම, ශ්‍රේණිය කියන තීරු වලට දත්ත ඇතුළත් කරලා ඉවරයි. දැන් අවසානට අපිට ඉතුරු වෙලා තියෙනවා පුස්තකාල සමාජිකත්වය කියන තීරුව. ඒ තීරුව ඔස්සේ පහළට මම මේ කියන විදියට පිළිවෙලින් ලියාගෙන යමු. පළවෙනියෙන්ම ඇත, දෙවැනි එක නැත, තුන්වෙනි එක ආයෙමත් ඇත, අවසාන වශයෙන් නැවතත් ඇත. මං ආයි කියන්නම්, පුස්තකාල සමාජිකත්ව තීරුව ඔස්සේ පහළට ලියාගෙන යන්න. පළවෙනි එක ඇත, දෙවැනි එක නැත, තුන්වෙනි එක ඇත, හතරවෙනි එක නැවතත් ඇත. මං හිතන්නේ දැන් තීරු වලට අදාළව සියලුම දත්ත අපි ඇතුළත් කරා. අපි දැන් මේ මුළු සම්පූර්ණ වගුවම නම් කරමු. අපි දැන් මේ මුළු සම්පූර්ණ වගුවටම නමක් දෙනවා ශිෂ්‍ය කියලා. අපි වගුවේ උඩින් ලියාගමු ශිෂ්‍ය වගුව කියලා. ශේෂ්ත්‍ර නැතිනම් ෆීල්ඩ්ස්, ශේෂ්ත්‍ර නැතිනම් ෆීල්ඩ් ලෙස වගුවට උඩින් ලියන්න. ලියලා එක් එක් තීරුවලට ඊ හිස යොදලා ඒව නම් කරගන්න. ශේෂ්ත්‍ර නැත්නම් ෆීල්ඩ්ස් කියලා තමයි අපි ඒව හඳුන්වන්නේ. දත්ත සමුදාය පද්ධතිවලදී මෙම වගුවේ ශිෂ්‍ය අංකය, නම, ශ්‍රේණිය සහ පුස්තකාල සමාජිකත්වය යනු වගුවෙහි ශේෂ්ත්‍ර. අපි ඒව හඳුනනවා වගුවෙහි ශේෂ්ත්‍ර කියලා. හොඳයි, ඒ වගේම තොරතුරු ලෙස ඇතුළත් කරන ලද පේලි අපි හඳුන්වනවා රෙකෝඩ්. පේලි අපි හඳුන්වනවා රෙකෝඩ් කියලා. වගුවට වම්පසින් ඊතලයක් මගින් පේලිවලට ඊතල යොදමින් ලියාගන්න රෙකෝඩ් කියලා. අපි මෙම ශිෂ්‍ය කියන වගුවට රෙකෝඩ් හතරක් ඇතුළත් කරලයි තියෙන්නේ.
හොඳයි පුතේ, දැන් අපි දන්නවා වගුවේ තීරුවලට තමයි අපි ශේෂ්ත්‍ර කියලා කියන්නේ. ඒ වගේම ඇතුළත් කරපු දත්ත පේලිවලට තමයි අපි රෙකෝඩ් කියලා කියන්නේ. පුතේ, දත්ත ඒවාට අදාළ ශේෂ්ත්‍ර යටතේ වෙන් කරලා හදන රෙකෝඩ් කීපයක් එකතු වෙලා අපි මේ අද අඳිනවා වගේ වගු හැදෙනවා. මේ වගේ එකිනෙකට සම්බන්ධ වගු කිහිපයක එකතුවක් තමයි අපි දත්ත සමුදායක් කියලා හඳුන්වන්නේ. පුතේ, අපි මේ වගුවට ශිෂ්‍යයාගේ නම, ශ්‍රේණිය, පුස්තකාල සමාජිකත්වය, ශේෂ්ත්‍ර ඇතුළත් කරා. ඊට අමතරව අපි ශිෂ්‍ය අංකය කියලා ශේෂ්ත්‍රයකුත් ඇතුළත් කරලා තියෙන්නේ. නේද? බලන්න ඔයා ඇඳපු වගුව. මේ ශිෂ්‍ය අංකය යොදන්නේ එක් එක් ශිෂ්‍යයාව වෙන වෙනම හඳුනගන්න අවශ්‍ය නිසා. හිතන්න පුතේ, එල් ශෂික ගමගේ කියන නමින් සිසුන් දෙන්නෙක් පාසලේ ඉන්නවා කියලා. එහෙම වෙන්න පුළුවන් නේද? ඔව්, ඉතින් එහෙම අවස්ථාවකදී ඒ සිසුන් දෙන්න වෙන වෙනම නමින් හඳුනගන්න අපහසුයිනේ. මෙන්න මේ වගේ අවස්ථා මගහරවා ගන්න අපි අණු අංක භාවිතා කරනවා. අපි මේවා හඳුන්වනවා ප්‍රාථමික යතුරු කියලා. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රයිමරි කී කියලා. දැන් බලන්න, අපි ගෙදරකට ඇතුළු වෙන්න නම් අපිට යතුරක් ඕනේ වෙනවනේ. හිතන්නකෝ, අපි මහල් නිවාසයකින් ගෙදරක් මිලට ගත්තා කියලා. අපිට ගෙදර සොයාගන්න පහසුයි යතුරේ ටැග් එකේ තියෙන ගෙදරට අදාළ අංකය. ඉතින් අපි පහසුවෙන් ගෙදර සොයාගන්නවනේ. මේ ප්‍රාථමික යතුරත් ඒ වගේ. අපිට අදාළ නිවැරදිම දත්තය, එහෙම නැත්නම් රෙකෝඩය සොයාගන්න උදව් වෙනවා. අපි දැන් ඇඳපු වගුවේ ශිෂ්‍ය අංකය තමයි ප්‍රාථමික යතුර වෙන්නේ. බලන්න, හැම ශිෂ්‍යයෙකුටම වෙන්නුණු ශිෂ්‍ය අංකයක් තියෙනවා නේද? 1.02 ශිෂ්‍ය අංකය අපි බැලුවොතින් එක ශිෂ්‍යයයි ඉන්නේ. ඒ කුමාර්. හොඳයි, අපි ඇඳා ශිෂ්‍ය වගුව. අපි මීළඟ දවසේදී අඳිනවා ඉතුරු වගු දෙක. අද අපි කතා කරේ මොනවද කියලා අපි මතක් කරමු නේද විබෝධ ටීචර්?
අපි අද කතා කරා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය පද්ධතියක වාසි. මං ආයෙකින් එක පොඩ්ඩක් මතක් කරන්නම්. තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම, උපස්ථ පිටපත් ලබා ගැනීමේ පහසුව, දත්ත විශ්ලේෂණය ඉතා පහසුවෙන් හා වේගවත් කර ගැනීමේ හැකියාව, ඒ වගේම දත්ත හවුලේ භාවිතය, අවසරනුලත් පුද්ගලයන් අනවසරයෙන් ඇතුළත්වීම, වැළැක්වීම, දත්තවල ස්වායත්තතාවය තමයි අපිට ප්‍රධාන වශයෙන්ම මතකයට ගන්න පුළුවන්. ඒ වගේම අපි පාඩමේ අවසාන වශයෙන් ප්‍රාථමික යතුරු පිළිබඳව කතා කරා. එක් රෙකෝඩය අනික් ඒවායින් වින්කල් අඳුනගන්න අපි මේ ප්‍රාථමික යතුරු උපයෝගී කරගන්නවා.
ඔව් විබෝධ ටීචර්, අද පාඩම අපි මේ විදිහට අවසන් කරනවා. ඊළඟ දවසේදී අපි තවත් වගු දෙකක් ඇඳලා මේ පාඩමේ ඉතුරු කොටස් ටික සාකච්ඡා කරගෙන යනවා. පුතේ, අද ඇඳපු වගු අපිට ඊළඟ දවසටත් අවශ්‍ය වෙනවා. ඒ වගේම තව කොළ කීපයක් අරගෙන ඊළඟ දවසේදී සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා ඔයාලට.
මුචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරුගෙදර